හඬ රේඩියෝ වෙරිටාස් දවසේ මෙනෙහි කිරීම
ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, ශුද්ධ සභා මාතාව අත දින ශුද්ධාත්මාගමන මංගලෝත්සවය සමරනු ලබනවා. බියටපත් ගෝලයන් වෙත උන්වහන්සේ පැමිණෙනවා. උන්වහන්සේ විනිශ්චයකින් නොව සාමයෙන් ඔවුන්ට ආචාර කරනවා. ඔබට සාමය වේවා. මේ මොහොතේ සිට අලුත් දෙයක ආරම්භය සනිටුහන් කරයි. ජේසුස් වහන්සේ ඔවුන් මත හුස්ම හෙළමින් මෙසේ පවසයි. ශුද්ධාත්මයානන් පිළිගන්න. දෙවියන් වහන්සේ ආදම් තුළට ජීවය දුන් ආකාරයටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන් ඔහුගේ සභාවට නව ජීවන හුස්ම හෙළනවා. ශුද්ධාත්මයන්ගේ දීමනාව සැනසීම සඳහා පමණක් නොව, එය දූත මෙහෙවර සඳහායි. ජේසුස් වහන්සේ තම ගෝලයින් යවනු ලබනවා. පියාණන් වහන්සේ මා එවූ පරිදිම මම ඔබව යවමි. පෙන්තකොස්තේ යනු ස්වභාවයේ උපන්දිනේ පමණක් නොව, ඒ ජීවත් වීමට සහ සුභාරංචිය බෙදා ගැනීමට අපගේ කැඳවීම අලුත් කිරීමක්. බිය ධෛර්ය බවටත්, ව්‍යාකූලත්වය පැහැදිලිකම බවටත්, දුක ප්‍රීතිය බවටත් පරිවර්තනය කිරීමට ආත්මයානන් පැමිණෙයි. බොහෝ විට බිය, අයුක්තිය හෝ බලාපොරොත්තු සුන්වීම යන දොරවල් පිටුපස සිරවි ඇති බවක් දැනෙන ලෝකයක අපටත් ආත්මයානන්ගේ බලය ලබා ගැනීමට සහ සාමය, සමාව සහ බලාපොරොත්තුවේ උපකරණ වීමට ආරාධනාවක් ඉන් ලැබී ඇත. මෙම පෙන්තකොස්ත දින අපි අසමු. මගේ ජීවිතයේ ආත්මයේ හුස්ම අවශ්‍ය ස්ථාන මට තිබේද? ක්‍රිස්තුස් වහන්සේගේ සාමයේ සාක්ෂිකරුවෙකු ලෙස ගෙදරට, රැකියාවට, මගේ ප්‍රජාවට, දූත සේවාවේ නියැලීමට මම විවෘතද? ශුද්ධාත්මයානනි, එන්න අපව අලුත් කරන්න, අපට මඟ පෙන්වන්න සහ අපගේ හදවත් ඔබගේ ප්‍රේමයෙන් දල්වාලන්න.
ශුද්ධාත්මයානනි සායදායකයානනි සිනගෝගය ධර්ම සභාව කිතු දහමට නෑකම් කියන ජුදා සම්ප්‍රදායේ දහම ඉගැන් වූ දහම් කරුණු සාකච්ඡාවට ලක් කළ ස්ථානය එනම් ධර්ම සභාව සිනගෝගය ලෙසයි ශුද්ධ බයිබලයේ හඳුන්වන්නේ. කිතු දහමත් කිතුනු සභා හා බැඳුණු සංස්කෘති ශුද්ධ ලියවිල්ල ප්‍රසාද නිධාන ශුද්ධ සභාව ආදිය පිළිබඳව විග්‍රහාත්මක ගවේෂණිකය දෙන විමර්ශනාත්මක මෙම වැඩසටහන අප හඳුන්වන්නේ සිනගෝගේ යන නමින්. කිතු දහමේ දහම් කරුණු අධ්‍යයනය සඳහා අපි දැන් සිනගෝගේට එනම් ධර්ම සභාවට පිවිසෙමු. අප කෙරෙහි කරුණාවෙන් යුක්තව ධර්මාවබෝධයෙන් අප සිත් පූර්ණ කරන ලෙසට පැමිණ සිටින විද්වතුන්ගෙන් ගෞරවෙන් ඉල්ලා සිටිමු.
අයිබෝවන් දාවර හිතවතුනි, අදත් ඔබ අප මේ ලෙසින් හමුවන්නේ සෙනගෝගේ දම් සභා මණ්ඩපය තුළින්. මේ මැයි මාසය අප කිතුනුවන් විශේෂාකරන් කුමරි මරියාවන්ට යැදුම් පුදනවා. ඒ වගේම ජපමාලය නිවාසයෙන් නිවාසයට ගොස් සුරුවම අරගෙන ගොස් ඇයට විශේෂාකාරයෙන් බැතියක් පුද කරන මාසය. කුමරි මරියාවන්ට ඇයි මේ මාසේ මේ තරම් වැදගත්කමක් දෙන්නේ? කුමරි මරියාවන් ඇයි මේ තරම් වැදගත් වන්නේ යන කාරණා පසුගිය වැඩසටහන් තුළින් අප ඔබ සමඟ සාකච්ඡා කළා. ඉතින් අද තවත් නැවුම් මානයක් කරා ඔබ ගෙන යන්නට අප සූදානම් වන්නේ. ඒ සඳහා අපගේ මැදිරියට පැමිණ තිබෙනවා රාජ්‍ය සම්මානලාභී කලාභූෂණ ලඩක් කුරේ මහතාරන්. ඉතින් අපි තුමාණන් ඉතාමත් ගෞරවයෙන් සහ ආදරෙන් යුතුව පිළිගන්න ලබනවා. ජේසු පිහිටයි ලඩක් කුරේ මහත්මයාණනි.
ජේසු පිහිටයි සාන්ත.
ඉතින් ඔන්න අපි මේ සතියෙත් සුපුරුදු ලෙසින් හමු වුණා. මේ හමු වෙන්නේ කුමරි මරියාවන් ගැන කතා කරන්නට. මේ මැයි මාසය තරම් සුදුසු මාසයක් තියෙනවද මන් දන්නේ නැහැ කුමරි මරියාවන් ගැන කතා කරන්නට. අපි පසුගිය වැඩසටහනින් කතා කළා කුමරි මරියාවන්ම ශ්‍රී ලාංකිකයන් විතරක් නෙමෙයි සමස්ත ලෝවාසීන් විවිධාකාර නම් වලින් විරුදාවලින් වලින් හඳුන්වනු ලබනවා. ලූර්දු අප ස්වාමිදු, ලංකාප ස්වාමිදු, ඒ වගේම මඩු මෑණියෝ, මාතර මෑණියෝ, මේ ආදී විවිධාකාර නම් වලින් ඇයි මේ තරම් සෙනෙහසක් බැතියක් දක්වන්නේ කුමරි මරියාවන්ට මේ සැදැහැවතුන් බැතිමතුන්?
ඇත්ත වශයෙන්ම සාන්ත, කිතුනු ජනතාව මරිය මෞතුමීට මේ තරම්ම ලෙංගතුකමක්, ආදරයක්, කරුණාවක් දක්වන්න හේතුව මම මීට කලින් මතක් කරලා තිබෙනවා. ඒ හේතුව තමයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මව වීමේ වරප්‍රසාදය. මම හිතනවා දෙවියන් වහන්සේගේ විශේෂ වරප්‍රසාදයක් තමයි මරියතුමීට ලැබුණේ. ඒ කුමක්ද? ඒ අම්මා කෙනෙක් හැටියට ලෝක ගැලුම් කාර්යයන් මේ ලෝකේට ලබා දීමට එතුමීට ලැබුණු වරප්‍රසාදය. මෙන්න මේ ගැන කතා කරනකොට සුද්ධෝ ලූක්තුමාගේ සුභාස්නෙහි මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙනවා 26 වෙනි පරිච්ඡේදේ. මම මෙන්න මේක පෙන්නන්නම් මේ විදිහට. දාවිත් රජ පරපුරෙන් පැවතෙන ජෝසප් නම් මිනිස්සෙකුට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක් වෙත දෙවියන් වහන්සේ ගාබ්‍රියෙල් නම් දේවදූතයාව යවනවා. ඒ කන්‍යාවගේ නම මරියාය. දේවදූතයා ඒ කිව්වේ ගාබ්‍රියෙල් දේවදූතයා ඇතන්ට ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම. මෙන්න මේක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග කීය. ඒ උන්වහන්සේ සමගයි කියලා කියනවා දැන්. එහෙත් ඒ වදන් අහන අතිශීම්ම කැළඹීමකට කම්පණයකට පත් වෙනවා. ඒ මොකද කවදාවත් අහන්න නොලැබිච්ච ප්‍රකාශනයක්. දේවදූතයා මරියතුමීට කතා කරලා කියනවා, මරියා බිය නොවන්න, බය වෙන්න එපා. ඔබ දෙවියන් වහන්සේගෙන් ප්‍රසාද ලද්දෙහි. එහෙමනම් ජේසුස් වහන්සේ ඔබගේ කුසේ පිළිසිඳගෙන තිබෙනවා. කුසේ පිළිසිඳ ගත්තේ කවුද? ජේසුස් වහන්සේ. මෙතනදී ඇත්ත වශයෙන් මරියතුමීට මේක මහ විශාල කම්පනයක්. කවදාවත් හිතන්න බැරි දෙයක්. මේ ජේසු කෙනෙක් මගේ කුසට එන්නේ කොහෙන්ද? දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝ උන්වහන්සේට කුසට වඩිනවා. ඒක තමයි එතුමියට කළව ප්‍රකාශය. ඇයට ජේසුස් යන නාමය තබන්න. මෙන්න මේ ජේසුස් යන නාමය තමයි උන්වහන්සේ, ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපට ලබා දුන්නු වටිනාම වටිනා වරප්‍රසාදය. ඒ කුමක්ද? මිනිසා පාපෙන් බේරා ගැනීමට මිනිස්සෙකුගේ කුසින්, ඒ කියන්නේ මිනිස්ස කාන්තාවකගේ කුසින් මිනිස්සෙකුව මේ ලෝකෙට ලබා දෙනවා. ඒ තමයි මේ ජේසු බිලින්දා. ඉතින් එතුමිය මේ තරම් වටිනාකමක් දක්වන්න, මේ තරම් කිතුනු ජනතාව සෙනෙහස දක්වන්න, මේ තරම් ප්‍රසිද්ධ වෙන ලෝකේ එතුමියට මේ වරප්‍රසාදය ලැබුණු නිසා අපි කතෝලිකෝ සැටියට අනිවාර්යම මරියතුමීට මේ විශේෂත්වය දක්වනවා. මට දැන් මෙන්න මෙහෙම අවස්ථාවක් මතක් වෙනවා. තවත් අපිට දැනගන්න හම්බෙනවා සුද්ධෝ සුවිශේෂයේ මේ එක්තරා අවස්ථාවක්. ඒ තමයි ජෝම් සුවිශේෂකවරයා මේ මරියතුමී පිළිබඳව කතා කරනවා යම්කිසි කාන්තාවක් තුලින්. කාන්තාවක් ගැන කාන්තාවක් තුලින්. ජේසු තරුණ වයසට ඇවිල්ලා ජනතාව සමග ජීවත් වෙනවා. මේ ජීවත් වෙච්ච වෙලාවේ උන්වහන්සේ ජනතාවට දෙවියන් වහන්සේගේ පණිවිඩය කියනවා. කුමක්ද? දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ කියනකොට එක්තරා කාන්තාවක් මරියතුමී දෙස බලනවා. හරි, ජෝම්ගේ මේ සුවිශේෂී තියෙන දෙයක්. මරියතුමී දෙස බලනකොට මේ මරියතුමීගේ, ඒ කියන්නේ මරියාගේද මේ දරුවා? ඔව්, හරි පුදුමයි. ඔයි තාමත්ම ගැඹුරු අර්ථවලින් කතා කරාට මොකද ජනතාවට හොඳින් තේරෙනවා. ඔවුන් ඇහුම්කන් දෙනවා. තේරෙන නිසා ඇහුම්කන් දෙන්නේ. එහෙම කියලා ඉවරලා බලාගෙන මේ හිතන එක ඔහොම ඉන්න ගමන් එක පාටම කෑගාලා කියනවා, මේ කාගේ පුත්‍රයාද? මරියව දකිනවා. මේ කාන්තාවගේ දරුවා මේ තරම් ලස්සනට අපිට මේවා කියලා දෙනවා. මොන තරම් වටිනාකමක්ද මේ දරුවා උපන්න කුස, ඒ කාන්තාවගේ කුස මොන තරම් වාසනාවන්තදයි කියලා ඇයට දැනෙන්න පටන් අරගෙන, ජේසු ඔබ දරූ කුස භාග්‍යවන්තය. මක් නිසාද ඔබට කිරිදුම් පයෝදරද භාග්‍යවන්තය. ඒ කියන්නේ ඒ අම්මගේ කුස වාසනාවන්තයි භාග්‍යවන්තයි, ඇය දුන් කිරි පයෝදර වාසනාවන්තයි කියලා කෑගාලා කියන්නේ කවුද? දරුවෝ ගොඩාක් ඉන්න අම්ම කෙනෙක් තමාගේ හදවතේ ඇතිවෙච්ච සතුට මෙන්න මේ විදිහට ප්‍රකාශ කරලා තියෙන බව අපිට සුද්ධ වූ ජෝම්තුමා මෙන්න මේ කාරණා හොඳින් පැහැදිලි කරලා දීලා තියෙනවා.
දෙවන් වහන්සේගේ වචනය අසා පිළී පදින අය ඊටත් වැඩිය භාග්‍යවන්තයි කියලා කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ ඔබ පෙර සඳහන් කළ කාන්තාවගේ ප්‍රකාශයටයි. ඒ කියන්නේ ඔබ දරූ කුසය කොයිතරම් නම් භාග්‍යවන්තද, ඔබට කිරිදුන් පියවරු කොයිතරම් වාසනාවන්තද. ඉතින් මෙන්න මේ කතන්දරය තුළ, මේ වගන්තිය තුළ සැඟවිලා තියෙන්නේ කුමරි මරියාවන් පිළිබඳව තිබෙන්නා වූ පූජනීයත්වය. අපි තව පොඩ්ඩක් ගැඹුරින් ඒ පිළිබඳව කතා කරමුද?
ඔව්, ඇත්ත වශයෙන්ම ලෝකයේ කාන්තාවන් ගත්තම එදා මෙදා තුර මේ වසර 2000 ගාණක් අපි එපිටට ඇවිල්ලා ගමන් කරලා ඉවර, මෙතෙක් ලෝකයේ එකම කාන්තාව පූජනීයත්වයට පත් වෙච්ච සුද්ධ බයිබලේ පරණ ගිවිසුමේ එක එක කාන්තාවන් පිළිබඳ කතා වෙනවා. ඒ නමුත් අලුත් ගිවිසුම තුලින් අපිට මරි මවුන්ම ජේසුගේ මව අපට පෙන්වන්නේ ලෝක පූජිත පූජනීය කාන්තාවක් හැටියට. මෙතනදී අපිට මේ සාන්තම් පෙන්වු කරන්න පුළුවන් කරුණු කාරණා හැම දෙයක්ම සත්‍ය ලෙස අපට සුද්ධ බයිබලෙන් පෙන්නනවා. මේවා නිකන් අහුලගත්තු ඇහිඳගත්තු වචන නෙවෙයි. මෙතනදී අපට පෙන්නවා තවත් අවස්ථාවක්. ඒ මොකක්ද දන්නවද? ඉතාමත්ම වටිනා කියන අපට කතා කරන්න පුළුවන් ජේසුගේ ප්‍රථම ප්‍රතිහාරය.
ඒ මොකද්ද?
හරි. ජේසු තම ප්‍රසිද්ධ ජීවිතයට පත් වුණාට පස්සේ උන්වහන්සේ දේශනා කරමින් යන්නටත් පෙර, හරි, උන්වහන්සේට යන්න සිද්ධ වෙනවා තමන්ගේ මවගේ මරියතුමීගේ ඉතාමත්ම ළඟ ඥාතිවරයන්ගේ විවාහ මංගල්‍යයකට. දැන් සාමාන්‍යයෙන් අපි වුණත් අපේ ගෙදරක තියෙන වටිනාම මංගල්‍ය විවාහ මංගල්‍යනේ. මේ විවාහ මංගල්‍යය අපේ ජීවිතවල බෙදා ගන්න දෙයක්. බෙදා ගන්නවා. නෑදෑයෝ එනවා, දරුමල්ලෝ එනවා, සිඟිත්තු විනෝද වෙනවා, සතුටින. අන්නේ එහෙම මංගල්‍යයක් තමයි ආසියානුකරය. මේ ආසියානුකරයේ ජනතාවගේ ඒක තමයි වටිනාම දේ. විවාහ මංගල්‍ය හරි ලස්සනයි. ඉතින් ඒක නිසා මරියතුමීගේ ඉතාමත්ම ඥාති පවුලකින් ආරාධනා කරා එතුමියට සහ පුතාට ජේසුට ආරාධනා කරා විවාහ මංගල්‍යයට පැමිණෙන්න කියලා. ඉතාමත්ම ඉහළ පෙළේ විවාහ මංගල්‍යයක්. ඉතින් අනිත් එකේ විවාහ මංගල්‍ය සිදුවෙන්න ඕනත් ඉහළින් තමයි. ඒ මොකද දාවිත් රජ පරපුරේ කට්ටිය එසේ මෙසේ පවුලක් නෙවෙයි නේද? කොච්චර වුණත් අර දිලිඳු පැල්පතක ඉපදිච්ච දරුවා වුණාට පරම්පරා දාවිත්ගේ පරම්පරා. ඉතින් මේ විවාහ මංගල්‍යයට ජේසු සමග මේ අම්මා ගියා. ගිහිල්ලෙවරලා ඒ වෙනත වගේම වෙන මගුල් ගෙවල වගේම ඥාති ඇවිල්ලා බොහොම සතුටින් මෙහෙම කාලය ගත කරනවා. කාලය ගත කරනකොට දැන් ආහාර භෝජන සංග්‍රහයි පැවැත්වෙනවා. භෝජන සංග්‍රහයේදී මම හිතනවා ගලීල දේශයේ සාම්ප්‍රදාය පූ පානුභව කිරීම සහ මිදියුස පානය කිරීම ඒක සාමාන්‍ය ඒගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය. දැන් අපි බත් කනවා නේ, බත් කනවා. ඒ වගේ විශේෂ ආහාරය තමයි දැන් පූපම් මේසවල තියාලා සේවකේ ඇවිල්ලා මේ විදිහට කටයුතු කරගෙන ඉන්නකොට දැන් භෝජන සංග්‍රහය වළඳින හැමෝම. ඉතින් මේ අතරතුරදී අර මෙදියුස කර්මානුකූලව මේ ආපු අයවලුන් පරිහරණය කරාම මිදියුස මදි වෙනවා. මේක කුඩා පුංචි ළමෙක් බව මේ කතාව දන්නවා. ඇත්ත, අපේ කතෝලික දරුවෝ කිතුණු දරුවෝ මේ කතාව ලස්සනට දන්නවා. නමුත් මේකේ තියෙන යටි අර්ථයක් තියෙනවා. ඒක වෙනම කතාවක්. එතකොට මේ කට්ටිය මේ විදිහට අර මිදියුස පානය කරනකොට හදිස්සියේ මිදියුස මදි බව කුස්සිය පැත්තෙන් පණිවිඩ එනවා. එහෙමනේ එහෙම පණිවිඩ ආම මරියතුමීට ළඟින්ම ඉන්න සමීප නැහැද ඇවිල්ලා කියනවා, මරියා අපි හරි ලොකු ප්‍රශ්නයකට මූණ දෙන්න සිද්ධ වෙනවා, අපි ලැජ්ජාවකටපත් වෙනවා. මේ ලැජ්ජාව තමයි දැන් මිදියුස මදි වෙනවා ඉදරා එවුන්ට අපේ මේ විවාහ මංගල්‍යෙ. ඉතින් හැකික්මනේ මේකට මොකක් හරි ප්‍රතික්‍රමයක් කරලා දෙන්න ඕගොල්ලන්ගේ පුතාට කියන්න. පුතා මං හිතනවා පුතා ඒ කරලා දෙයි, කලබල වෙන්න එපා ඉන්න මම කියලා දැන් මරියතුමී ඒක බාර ගන්න. ඔන්න මැදිහත් භාවේ, අන්න යටි අර්ථය ඕක තමයි. දැන් කෙනෙකුට පිහිට වෙනවා කියන්නේ මැදිහත් කාර්යයක් හැටියට එතුමේ පිහිටන කලබල වෙන්න එපා, මම මේක ජේසුට කියන්න. ජේසුට කියනවා, ජේසුට කිව්වම ජේසු මෙන්න මෙහෙම කියන්නේ. සීසේ සඳහන් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ස්ත්‍රිය අම්මට කතා කරනවා, ස්ත්‍රිය ඔබත් මාත් මේ ගැන කරදරවන්නේ කුමටද? මාගේ මොහොත තවම පැමිණ නැතැයි වදාළසේක. උන්වහන්සේගේ මෑණියෝ පිළිතුරු දෙමින් අර ඉන්න ගෙදර කට්ටියට කියනවා, මෙතුමන් ඔබට කියන කොයි දෙයක්වත් කරන්නයි කීහ. පැහැදිලි?
ඔව්.
මෑණියන් කියනවා අර පුතා කියපු දේ මේගොල්ලන්ට යේසු කියන්නේ මොකද්ද කියන දේ කරන්නයි කියන. මෙන්න ආපහු මේ විදියට ලියවෙනවා, ලීටර් 100ක් විතර ජලය පුරවන්න පුළුවන්. ගල් භාජන 6කට මගුල් ගෙදර සේවකයන් ජේසු පැවසූ විදිහට ජලය පුරවන්න ඒ අය ජේසුගේ ඉල්ලීම ඉෂ්ට කළා. සුළු මොහොතකින් ජේසුතුමා දෙවිපියාණන්ට යාඥා කරමින් මේ ජලය සියල්ලම මිදියුස වෙන්න කියා ආශිර්වාද කරලා තියෙනවා. ආශිර්වාද කරා කියලා ජෝහන් තුමාගේ සුවිශේෂයේ සඳහන් වෙනවා. මේ ඉල්ලීම සිද්ධ වුණේ මරියතුමී මැදිහත් කාර්යයක් වෙච්ච නිසා. නැතිනම් කවදාවත් ඒ මගුල් ගෙදර මිදියුස ඒ මදි වෙච්ච කට්ටියට ලැබෙන්නේ. මේ ජලය ඒ ගල් භාජන 6කට පුරවලා තියෙනවා. ඒක තමයි මිදියුස බවට පත් වුනේ. හැබැයි ඉතින් අපට කියන රසවත් කතාව, ඉස්සෙල්ල බීපු අය ආපහු බිවම කියන ඉස්සෙල්ල වලට වඩා මේ මිදියුස රසයි කියලා. හරි හැබැයි කතාව. මෙතනදී සාන්ත අපිට එක දෙයක් පෙන්වුම් කරනවා. ඒ කුමක්ද දන්නවද? බලන්න, මරියතුමී තම පුතාට එහෙම කිව්වම මරියතුමීට පුතා මෙන්න මෙහෙම උත්තර දෙන්නේ, ස්ත්‍රිය ඔබත් මාත් මේ ගැන කරදර කුමටද? එතනදී ස්ත්‍රී කියන වචනය පාවිච්චි වෙන්නේ දෙවියන් වහන්සේ කතා කරන්නේ අම්මා කියලා නෙවෙයි, ස්ත්‍රිය. දැන් දෙවියන් වහන්සේ, ඔන්න දෙවියන් වහන්සේගේ බලය පාවිච්චි වෙන වෙලාවට, පාවිච්චි කරන වෙලාවට මම නිකන් වචනින් කියන දේ, ස්ත්‍රිය ඔබත් මාත් මේ ගැන කරදරවන්නේ කුමටද? ඔබ දන්නවද තවත් තැනක ස්ත්‍රිය කියලා තියෙනවා? කුරුස ගසේ උන්වහන්සේ අන්තිම මොහොතේ හුස්ම මේ ලෝකෙට මුදාහරිනකොට කියන්න පෙර කියනවා, ස්ත්‍රිය මෙන්න ඔබේ පුත්‍රයායි, පුත්‍රය මෙන්න ඔබේ මෑණියෝයි. එතනදී මෑණියන්කම ඉවත් කරලා ඒ දේවත්වය තුළ ස්ත්‍රියට කතා කරලායි කිව්වේ. නමුත් ඒ අම්මම තමයි, ඒ අම්මගේ පුතාම තමයි අනිවාර්යෙන්ම මැදිහත්කාරිය හැටියට කටයුතු කළේ. මෙන්න මේක තමයි අපිට කියන්නේ, මරියතුමීට ඔබ යමක් කියන්න මේ ලෞකික ලෝකය තුල. ඔබට ඒ ලෞකික ලෝකය තුල ලෝකෝත්තර ජීවිතය තුලින් දෙවියන් වහන්සේ දකිනවා ඒ මැදිහත් භාවය.
ඔබ සඳහන් කළා කුමරි මරියාවන් පූජනීය බව, ඒ වගේම ක්‍රිස්තුන් වහන්සේ ඇය කියු නිසා එතුමන්ගේ පළවෙනි ප්‍රාතිහාර්ය කළ බව. ඒ වගේම ඔබ සඳහන් කළා එම අවස්ථාවේ ක්‍රිස්තුන් වහන්සේ ඇයට ස්ත්‍රිය කියලා ආමන්ත්‍රණය කළ බව. මෙන්න මේ ස්ත්‍රිය කියන වචනයම වෙනත් කිතුරු ස්වභාවයන් පාවිච්චි කරනවා රෝමානු කතෝලිකයන්ට විරුද්ධව. ඔවුන්ට පවසනවා, ඇයි ක්‍රිස්තුන් වහන්සේ ස්ත්‍රිය කිව්වනම් ඇයි මේ ඔබ කුමරි මරියාවන්ව දේව මෑණියෝ කියලා හිසේ තියාගෙන දඟලන්නේ? එහෙම කරන්න අවශ්‍ය නැහැ, දෙවියන් ජේසුන් වහන්සේ ඉතරයි. ඉතින් ඇයි ඔබ මේ කාන්තාවකට මේ තරම් තැනක් දෙන්නේ? මෙන්න මේ අවස්ථාවේ සමහර හරිදේ නොදන්නා වූ කිතුනුවන් අසරණ වෙනවා. මෙන්න මේ ගැන ඔබගේ අදහස කුමක්ද?
ඉතා වැදගත් ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, උත්තරයකුත් තියෙනවා මේක ඇතුලේ. මෙතනදී සාන්ත අපිට ඉතා වැදගත් වෙන කාරණාව තමයි ස්ත්‍රියක් වෙන්නේ කාන්තාවක්. කාන්තාව ස්ත්‍රිය දෙකම වෙන්නේ අම්මා කෙනෙක්. හරිද? අම්මා කෙනෙක් කියන තැනයි ස්ත්‍රිය කියන තැනයි ඊළඟට කාන්තාව කියන තැනයි එකම රවුමක් ඇතුළේ ඉන්නේ එකම එක්කෙනෙක්. ඒ ස්ත්‍රියක්. හරිද? නමුත් අම්මා කියන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් වෙච්ච දෙයක්. ඔබට මං කර කලින් මතක් කරා, එක්තරා අම්මා කෙනෙක් මේ ජේසුගේ අම්මා ගැන කතා කරනවා කොහොමද? වටිනාම කාන්තාවක් හැටියට. ඒ අම්මා ගැන කාන්තාවක්. නමුත් ඔබ අහපු ප්‍රශ්නේ තියෙනවා නේද? ස්ත්‍රී කියන වචනේ දිව්‍යන් වහන්සේගේ වචනය තුළ මව කියලා සඳහන් වෙන්නේ දරුවා ලැබපු වෙලාවෙ. එතෙක් ඒ කාන්තාවක් හැටියට. දිව්‍යන් වහන්සේගේ වචනය තුළ තියෙනවා ස්ත්‍රිය කියන්නේ. ස්ත්‍රිය කියලා කියන්නේ දිව්‍යන් වහන්සේගේ වචනයක්. ඔබ දන්නවා, මං කලිනුත් මතක් කරා, ජේසු අවසාන වශයෙන් කුරුස ගසේ ඉල්ලලා ඉන්නකොට ජුවම්තුමාට මේ ලෝකයේ බාර දෙනවා දරු පරම්පරාවම ස්ත්‍රිය, මෙන්න නුඹේ පුතණුවන්, මේ පුතා ජුවම්තුමා පෙන්නලා කියන්නේ, ජුවම් කියන පුතේ, මෙන්න නුඹේ අම්මා ස්ත්‍රියට පෙන්නන්නේ. මේ දෙකේ වචනවල වෙනසක් වුණාට හැබැයි මරියා කියන්නේ කාන්තාවක් වුණාට ජේසුගේ අම්මා. එහෙමනම් එතුමියට එතන අපි දක්වන ගරුත්වය තමයි ලෝක ගැලෝම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මව දේව මාතාව. මේ දේව මාතාව තමයි අපිටත් මරියතුමි අම්මා කෙනෙක් හැටියට පෙනෙන්නේ, ජේසුටත් අම්මා කෙනෙක් හැටියට පෙනෙන්නේ. ඇයි? දරුවා මේ ලෝකෙට දුන්නා. දුන්නේ කාටවත් නෙමෙයි, අපට. අපට දුන්නේ මොකටද? අපිව පාපෙන් ගලවලා පැත්තක තියන්න. ජේසුගේ නිවැරදි මාර්ගය අපි හඳුනගෙන, ඒක අපි හඳුන ගන්න ඕන, දිව්‍යන් වහන්සේගේ සුද්ධ ස්ථානයට අපි රැගෙන යන්න. එහෙමනම් මෙන්න මෙතන තමයි ඒක අපි තේරුම් ගන්න ඕන. අපිට ඔතනදි මෙහෙම දෙයක් තියෙනවා. අපිට අපේ අම්මව හරි වටිනවා.
ඔව්.
හරි. එහෙමනම් අපේ ඇදහිල්ලේ නායකයාණන්ගේ අම්මව අපිට කොච්චර වටින්න ඕනද? අපි උදේ හවස පාර්ථ එළියට බහිනකොට පිතා පුත්‍රයක් දාගෙන දිව්‍යන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලන, ආයි ගෙදරට නින්දට ගියත් ඔච්චරනේ අපි ඉල්ලනවා. ඒ ඉල්ලීම මේ කාගෙන්ද ඉල්ලන්නේ? මේ ජේසුගේ අම්මා, අම්මගේ දරුවා. අන්න එතනදී තමයි අම්මා නැති කල දරුවා නැත, දරුවා නැති කල අම්මා නැත. පැහැදිලි? දැන් අපට අම්මා කියන වචනේ එන්නේ ඔතන.
පැහැදිලි.
අම්මා නැති කල කාන්තාව නෙවෙයි, දරුවා නැති කල කාන්තාව නේ. අම්මා නැති කල දරුවා කෙසේද, දරුවා නැති කල අම්මා කෙසේද? මෙන්න මෙතන තමයි ඒ වටිනාකම තියෙන්නේ. මේ ලෝකෙට එදා දෙවියන් වහන්සේගේ පොරොන්දුව අතීතයේදී ආදම් මේවත් එක්ක ඉන්නකොට ඒ ස්ත්‍රිය විසින් මේ විෂම ලෝකයට ඇතුල් වුණා. ඒ ඇතුල් වෙච්ච වෙලාවේ පරණ ගිවිසුමේ අන්තර්ගත වෙලා තිනවා ස්ත්‍රිය ගැන. ඒ ස්ත්‍රිය තමයි මේ අපිට අලුත් ජීවිතෙමින් බාර දුන්න දේව මාතාවක්. මෙන්න මෙතනදී අර ඔබ මගෙන් අහපු ප්‍රශ්නේ තමයි වෙනත් කිතුණු සභාවල් වලින් ඇයි මරියතුමිය පිළිගන්නේ නැත්තේ කියලා. මම ඔයාගෙන් අහුවොත් ඔයාගේ අම්මව පිළිගන්නේ නැද්ද කියලා අහුවොත් ඔයා දෙන උත්තරේ මොකද්ද? ඔයා මොකද්ද දෙන උත්තරේ? ඔයාට අම්මා කිරි දූපු සෙනෙහසේ සුවඳ තමයි ඔයා අම්මට අම්මා කියලා කතා කරන්නේ. මම කතා කරන්න ඕන. එහෙමනම් මමත් ඒ වගේ තමයි මගේ අම්මාට, ඔබ ඔබේ අම්මාට අම්මේ කියලා කතා කරන්න අපේ මේ දිව අගට එන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ එකම පුතණුව හැටියට, අම්මගේ දරුවෝ හැටියට ජේසුගේ අම්මට ඇයි අපි අම්මේ? ඔබ මැදිහත් වන්න, අපගේ දුකේදී අපගේ පාප අවස්ථාවලදී අපිව රැකගෙන දිව්‍යන් වහන්සේ වෙත රැගෙන යන්න කියලා අපි අම්මට ඉල්ලීමක් කරනවා. ඒක නම් මං හිතන්නේ වැරදි වෙන්නේ. ඒක මානසික බාල වචනයක්, කවුරු හරි ඒක පිළිගන්නේ නැත්තම්. මොකද ඔබ කියන්නේ ඔබෙන් මං ඔන්න දැන් ඒ ප්‍රශ්නේ නගනවා.
ඔබ නිවැරදි. ඒ සේවිතුයි. මොකද අප අම්මාට ආදරය දක්වනවා, සෙනෙහස දක්වනවා. අම්මගෙන් තමයි අපි ලෝකෙ ඉගෙන ගන්නෙ. ඒ නිසා අනිවාර්යෙන් අම්මා ඉතාමත්ම උසස් ස්ථානයක අප තැබිය යුතුමයි.
ඔව්. සාන්ත ඔබ ඉදිරිපත් කරපු උත්තරේ මට දැන් නිවැරදි. මටත් උත්තරේට නිවැරදි භාවයක් තියෙන්න ඕනනේ. අන්න එතන තමයි. දැන් අපි මේ මොහොතේදී මේ මාසෙ තනිකර ගත කරන්නේ මරියතුමී වෙනුවෙන්නේ. මරියතුමී ගැන කතා කරනකොට මේ අම්මා නැමැති සංකල්පයක්. නමුත් පොඩි පහේ දෙයක් නෙවෙයි. මේක ඇවිල්ලා විශ්වීය සංකල්පයක්. මිනිස්සු තුළ ජනතාව තුළ ජනතාව ලෝක ජනතාවගේ අම්මා. මේ ඔක්කොම දරුවෝ. ඉතින් අම්මා අනිවාර්යම දරුවන්ට කරදරයක් වෙනකොට අහඟ බලාගන්නේ. ඇය නොකා නොබී ඉන්නවා මම දැකලා තිනවා. ඒ මං ඇස් දෙකට දන්නේ මගේ පවුලේ පුංචිම එක්කෙනා තමයි මගේ මල්ලි. මම මේ උදාහරණයක් අපි ඔය උදාහරණ ඇතුව කතා කරන්න. මල්ලි අසනීප වුණාම අපි ළමයි අපට පේනවා අම්මා කන්නේ නැහැ. වතුර වීදුරු අතතරම් පැත්තකින් තියෙනවා. ඒ මොකද දරුවා අසනීප වෙලා මොනවා වේද කියන එක ලොකු බයක් ඇති වෙන අම්මා කෙනෙකුට. අම්මා කොයිතරම් ආදරේ උපරිමයේ සෙනෙහස ආදරයට එහා ගිහිල්ලා ප්‍රේමය මෙන්න මේක තමයි අම්මා තුල ගැබ්බෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් කොහොමද අපි අම්මව ඇක් කරන්නේ? ලෝකයේ විෂම ලෝකයට පත් වෙන්න පටන් ගත්තා. ඒක කාර්මික විප්ලවය තුලින් ඔබ දන්නවා. කාර්මික විප්ලවයේ ලෝකේ ඇති වුණාට පස්සේ මිනිස්සු විස වෙන්න පටන් ගත්තා. මිනිස්සු විස හදන්න පටන් ගත්තා. පරමාණු හදන්න ගත්තා. මෙන්න මෙතනදි කවුද අපේ මේ පරමාණු නැමැති විෂ මනුස්ස විෂ ලෝකෙට බෙදා හරින ජනතාවම මේ ජේසුගේ දරුවෝ මරියතුමිගේ දරුවෝ මුළු ලෝකේ පුරාම ඉන්නවා. මේ අය විනාශ වෙලා යන්නේ. දිව්‍යන්වංශගේ දරුවෝ මේ. මෙන්න අපි දැක්ක එකපාරක් දරුණු විදියට පළවෙනි ලෝක මහයුද්ධය ලෝකේ විනාශ වෙලා ගියා. ලෝකේ විනාශ වෙලා ගියා. අපිට ඉතිහාසය කියනවා. ඊළඟට එනවා දෙවෙනි ලෝක මහයුද්ධය. දෙවෙනි මහා ලෝක යුද්ධෙත් මේකම තමයි. මම තව දෙයක් කියනවා දැනුත් අපිට ඇහැට පෙනුනට නොපෙනී එන තුන්වෙනි ලෝක යුද්ධයක්. මිනිස්සේ තරම් විෂමයි. ඉතින් ඒක නිසා ඒ විෂමයේ සාතන්ගෙන් පොඩි තීනවනේ බලපෑම. සාතන්ගේ බලපෑම. සාතන්ව පාගන්නෙත් මරියතුමීම. ඔබ දන්නවා. සුද්ධ බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. සාතන්ව පාගනවා. විෂ පොඩි කරනවා. ඉතින් මේ අතරතුර අපට දකින්න දේ තමයි මම එන්න හදන්නේ මේ විෂම ලෝකයේ තුලින් ජනතාවගේ ආරක්ෂාව කවුද සලසන්නේ කියලා. ඔබ දන්නවා ලූර්දු දේව මාතාවන් වහන්සේගේ පෙනී සිටීම ප්‍රාතිහාර්ය
දර්ශනීය
වීම. ඊළඟට තව එකක් දකිනවා අපි. පතිමා දර්ශනීය වීම. මේ කවුද දර්ශනීය වෙන්නේ? මරියතුමී. ජේසුගේ අම්මා. ලූර්දු දේව මාතාවගේ දර්ශනීය වුණේ කාටද? දරුවෙකුට. බර්නදෙත් නේද?
ඔව් බර්නදෙත්.
ඒ කවදද? පෙබරවාරි මාසයේ 11 වෙනිදා. ඒ අවුරුද්දේ යුද්ධ අවස්ථාවේදී මේ ලෝකෙට එන වෙලාවේ යුද්ධ පටන් ගන්න ආරම්භ වෙන වෙලාව විෂම වෙන වෙලාව. වෙලා කිව්වේ මොකද? අම්මා පෙනී ඉඳලා කිව්වා යාඥා කරන්න. අධ්‍යාත්මික භාවෙන් ජීවත් වෙන්න. පාපය හඳුනාගෙන පාපෙන් දුර වෙන්න. පාපය හඳුනගත්තේ නැත්තම් දුර වෙන්න බෑ. පාපය හඳුනා නැත්තම් පාපයක් නැහැනේ. අන්න දේව මෑණියෝ දැක්කා මේ ලෝකේ විනාශ වේගණ යන තැන. ඉතින් එතුමිය ලූර්දු නුවර ඒ ගල් ගුහාවේ ඒ දරුවට දැర్శණ වෙලා
කිව්වා
මසබියල් පර්වතේ. මසබියල් පර්වතේ ළඟට ඇවිල්ලා ඒ පර්වතේ ඉඳලා කතා කරලා කිව්වා දරුවා යාඥා කරන්න. මේක මෙයා තමයි ගිහිලා මුළු රටටම කිව්වේ. එන්න මෙහෙම දෙයක් වුණා කියලා. එතනදී අපේ සීලුම දෙනා ඒ වචනේ පිළිගත්තා. යාඥා කර. කොහොම හරි සමණය වුණා. ඕන් ඊළඟට පතිමා දර්ශනයක් වෙනවා. ඈ පතිමා හි අපට දකින්න හම්බෙනවා තුන් දිනේකට දර්ශනය වෙන. ඒ දරුවෝ තුන් දිනේකට. කවුද? මේ ලුසි, ෆ්‍රැන්සිස්කා සහ ජසින්තා. මේ දරුවෝ තුන් දෙනාට දැర్శණය වෙන. ඒ දරුවෝ තුන් දෙනා දේව මෑණියන්ව දැකලම සුදු ලස්සන වස්ත්‍රාභරණකින් සැරසිලා මේ දරුවෝ තුන් දෙනාට දැర్శණය වුණාම ඒගොල්ලෝ පුදුමයටපත් වෙනවා. පුදුමයටපත් වෙලා තමන්ගේ දෙමව්පියන්ට ගිහිල්ලා කියනවා, රටට කියනවා, පියතුමාට කියනවා, මේ ආදිවාසීන් මුළු ලෝකයේ පුරාම මේ කතන්දරේ පැතිරෙනවා. ඒ මොකකටද මේ මිනිසා මේ විෂම ලෝකයෙන් මුදවා ගැනීමට දෙවියන් වහන්සේ ළඟට කිට්ටු වෙන්න
කවුකාරින්ගේ සිත්
හැරීම පිණිස. එහෙම නැත්නම් පිටතින් කවුරුත් ආවේ නැහැ. ආවේ මරියතුමි. ඒක ස්ථිරයි. ඒක විද්‍යාත්මකව සොයාගෙන තියෙන පර්යේෂණවලදී ඒ මරියතුමීම තමයි කියලා. ඉතින් එහෙමනම් එහෙම විශ්වාසයක් අපි තුල ගොඩනගන්න නම් ඒ විශ්වාසය තුල අපි ඉන්න ඕන අධ්‍යාත්මික භාවය තුළින් සාන්ත. අධ්‍යාත්මය නොතිබුණොත් ඒ කියන්නේ අපේ ලෞකික භාවය නැමැති විෂම ලෝකෙන් ඉවත් වෙලා අපි ලෝකෝත්තර ජීවිතය නැමැති ඉෂ්ට වරප්‍රසාද ලබා ගැනීම ස්ථානයේ දිව්‍යන් වහන්සේ ළඟට සමීප වෙන්නට ඕන. මේක තමයි දියෝ මෑණියෝ අපිට උගන්වලා තියෙන්නේ, ඉගෙන ගන්න කියලා තියෙන්නේ ජේසු අපිට පෙන්වන්නේ. ඉතින් ඒක නිසා හරි වැදගත් මෙතන.
අද බොහොමත්ම ස්තුතියි ලෙනඩ් මහත්මයානි. දාපරහිතතුනි, එහෙනම් අදට සමුගන්නට මේ සූදානම් වන්නේ මේ සිනගෝගේ ධම්සභා මණ්ඩපයේ අද වැඩසටහන් නිෂ්පාදනය කර ඔබට ගෙනා මා ශාන්ත සිරිපතිරණ. ඔබට සදායි දවසක් ජේසු පිහිටයි.